හෙබ්‍රෙව්වරුන් වෙත යැවූ හසුන. හෙබ්‍රෙව් පළමුවන පරිච්ඡේදය. දෙවියන් වහන්සේ ආදි යුගවලදී නොයෙක් විටද විවිධාකාරයෙන්ද දිවසිවරයන් මගින් අපේ පියවරුන්ට කතා කළසේක. එහෙත් දැන් මේ අවසාන කාලයේදී උන්වහන්සේ සිය පුත්‍රයාණන් මගින් අපට කතා කළසේක. උන්වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා සියල්ලේ උරුමකාරයාණන් කොට උන්වහන්සේ පත් කළසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවයද දේවත්වයේ ස්වරූපයද වනසේක. තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරනසේක. පාප ශෝධනය ඉටු කළ පසු උන්වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන්ගත් සේක. මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයන් වහන්සේට උරුම වූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වඩා බොහෝසේ උතුම් වන සේක. මන්ද
ඔබ මාගේ පුත්‍රයාය, මම අද ඔබ ජනිත කෙලෙමි.
ඊ කියාත්
මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය
කියාත් උන්වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළසේක. උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල
දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාර කරත්වා.
ඊ වදාරණසේක. දේව දූතයන් ගැන
උන්වහන්සේ ස්වකීය දූතයන් සුලන්ද ස්වකීය සේවකයන් ගිනිජාලාවක්ද කරනසේක.
ඊ වදාරණසේක. එහෙත් පුත්‍රයාණන් ගැන
දෙවියන් වහන්ස ඔබගේ සිංහාසනය සදහටම පවත්නේ. ධර්මිෂ්ඨකමේ ජයකොන්තය ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය වේ. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂ කළසේක. එබැවින් දෙවියන් වහන්සේ ඔබේම දෙවියන් වහන්සේ ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබේ සහකාරයන්ට ඉහලින් ඔබ අභිෂේක කළසේක.
ඊ වදාරණසේක. යලිත්
ස්වාමීනි, ආරම්භයේදී ඔබ පොළවේ අත්තිවාරම් ලෝසේක. ස්වර්ග ලෝක ඔබගේ මෙවිලිය, ඒවා පහව යන්නේය. එහෙත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රමින් පරණවන්නේය. ඔබ ඒවා සලුවක් මෙන් අකුලනසේක. වස්ත්‍රමින් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාරමය. ඔබගේ වයසට සීමාවක් නැත.
ඊ වදාරණසේක. එහෙත්
මා විසින් ඔබේ සතුරන් ඔබට පාපුටුවක් කරනු ලබන තෙක් මාගේ දකුණට අසුන් ගන්න.
ඊ උන්වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළසේක්ද? එසේනම් දේවදූතයෝ කවරහුද? ඔව්හු සියල්ලෝම ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝය. හෙබ්‍රෙව් දෙවන පරිච්ඡේදය. එබැවින් අප ඇසූ ඉගැන්වීම් වලින් ඈත්ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. මන්ද දේව දූතයන් මගින් ප්‍රකාශ කරන ලද වියවස්ථාව කෙතරම් දැඩි වීද යත් සියලු වැරදි වලටත් අකීකරු කම් වලටත් සාධාරණ ප්‍රතිවිපාක ලැබුණු බව අපි දනිමු. එසේනම් පළමුවෙන් සමිදානන් වහන්සේ මගින් ප්‍රකාශ කරන ලද ඒ ඇසුවන් විසින් අපට සහතික කර දෙන ලද මේසා උදාර ගැලවීමක් අප නොසලකා සිටියොත් අපි කෙසේ ගැලවෙමුද? දෙවියන් වහන්සේත් ලකුණු වලින්ද, අරුම පුදුම දේවලින්ද, විවිධ ප්‍රාතිහාර්ය වලින්ද, ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන්ද ඊට සාක්ෂි දුන්සේක. අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැනය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේවදූතයන්ට යටත් නොකළසේක. එසේ නොව ශුද්ධ ලියවිල්ලෙහි යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂිදායි.
ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද? නොහොත් යම් මිනිසෙකු ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කිමෙක්ද? ඔබ ඔහු ටික කලකට දේවදූතයන්ට වඩා පහත් කළසේක. ඔබ තේජසද ගෞරවේද නමැති කිරුල ඔහුට පැළඳ වූසේක. ඔබ ඔහුගේ පාදවලට සියල්ලම යටත් කළසේක.
එසේය. උන්වහන්සේ සියල්ල මිනිසාට යටත් කළසේකැයි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තවම අපට නොපෙනේ. එහෙත් අපට පෙනෙන්නේ දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබූ නමුත් දිවිපිදූ නිසා තේජස හා ගෞරවය නමැති කිරුල පැළඳ සිටින ජේසුස් වහන්සේය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසාය. මන්ද බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ විමුක්ති දායකයන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබිනි. මන්ද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එකම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලැජ්ජා නොවි,
මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි.
ඊ වදාරණ සේක. නැවතත්
මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
ඊ කියාද යලිත්,
මෙන්න මමත් දෙවියන් වහන්සේ මට දුන් දූ දරුවෝත්.
ය කියාද වදාළ සේක. එහෙයින් පවුලේ සියලු දරුවන්ට එකම මාංශයත් රුධිරයත් පොදුවේ ඇතිවාසේම උන්වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූසේක. එසේ කෙරේ මරණය කෙරෙහි බලය ඇත්තාවන යක්ෂයා මරණය මගින් විනාශකොට දිවි ඇතිතාක් මරණ බහින් වහල්කමට යටත්ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිසය. මන්ද උන්වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේවදූතයන් නොව ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අයය. එබැවින් ජනතාවගේ පව්කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස හැම අතින්ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිනි. උන්වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක් විඳ බැවින් පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන්වහන්සේට පිළිවන.
හෙබ්‍රෙව් 3 පරිච්ඡේදය.
ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරේනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයානන් හා උත්තම පූජකයානන්ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න. මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාසව සිටිසේම ජේසුස් වහන්සේද
තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාසව සිටින සේක. ගෘහයට වඩා ගෘහය තැනූ තැනැත්තාට ගෞරවය ඇත්තේ යම්සේද? එසේම මෝසෙස්ට වඩා ජේසුස් වහන්සේ ගෞරවය ලැබීමට සුදුසුයයි ඒත්තු ගන්නා ලදී. මන්ද සෑම ගෘහයක්ම නිර්මාණය කරන්නෙක් සිටි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේය. සැබවින්ම මෝසෙස් දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසීව සිටියේය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසීව සිටිසේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැකව පවතිමුනම් අපි උන්වහන්සේගේ ගෘහ වාසීහු වම්හ. එබැවින් ශුද්ධාත්මයානු මෙසේ වදාරන සේක.
අද නුඹලා උන්වහන්සේගේ හඬට සවන් දෙන්න හුනම් පාලු කරයේදී නුඹලා උන්වහන්සේ පරීක්ෂා කළ දවසේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.
හිදී නුඹලාගේ පියවරු 40 අවුරුද්දක් මාගේ ක්‍රියා දැකදකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ. එබැවින් මම ඒ පරම්පරාවට උදහස් වී ඕහු නිතරම සිතින් මුලා වෙති. මාගේ මාර්ගද ඕහු තේරුම් නොගත්හ. ඕහු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝයයි මාගේ උදහසින් දිව්ලෙමියයි කීවෙමි.
එබැවින් සහෝදරේනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතුවන ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු ඔබ අතර නොසිටින හැටියට බලාගන්න. ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස අද දවස යයි කිව හැකි කාල සීමාව තුළ දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න. මන්ද මුලදී අප තුළ වූ විශ්වාසය අග දක්වා අපි තරයේ පවත්වා ගනිමු නම් අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමකාරයෝ වම්හ. ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි.
අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් කැරලි ගැසූ දවසේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.
දේව හඬ අසා ඉන්පසු කැරලි ගැසුවෝ කවරහුද? ඔව්හු මෝසෙස්ගේ මග පෙන්වීම ඇතිව මිසරයෙන් නික්ම ආ සියල්ලෝ නොවෙද්ද? උන්වහන්සේ 40 අවුරුද්දක්ම උදහස්ව සිටියේ කවුරුන් සමගද? පව්කොට කාන්තාරයේ මල අය සමග නොවේද? තමන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ යයි උන්වහන්සේ දිව්‍රා කීවේ කවුරුන් ගැනද? අකීකරු වූවන් ගැන නොවේද? එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ. හෙබ්‍රෙව් 4 පරිච්ඡේදය. එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබියදී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේදෝ කියා අපි බියක් ඇති කරගනිමු. මන්ද ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින් ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නොවීය. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
මාගේ උදහසින් දිවුල ලෙස ඔවුහු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝය.
එසේ වුවද අදහාගත් අපි ඒ විශ්‍රාමයට ඇතුළු වෙමු. සැබවින්ම ලෝකය මැවීමේ සිට දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේය. උන්වහන්සේ එක් තැනක සත්වන දවස ගැන කතාකොට
දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතු වලින් සත්වන දවසේදී නිවාඩුගත්සේක.
ඊ කියා තිබේ. නැවත මේ පාටෙහිත්
ඔහු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝය
ඊ කියා ඇත. එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින්ද ඒ සුභ අස්න පළමුකොට ඇසූ අය අකීකරු කම නිසා ඇතුළු නොවූ බැවින්ද උන්වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මගින් ඉහත කී ලෙස කතා කරවමින්
අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න
යන පාඨයෙහි අද කියා එක්තරා දවසක් නියම කරනසේක. මන්ද ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම් ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන්වහන්සේ කතා කරන්නේ නැත. එබැවින් දෙවියන් වහන්සේගේ සෙනගට සබත් නිවාඩුවක් ඉතිරිව ඇත. දෙවියන් වහන්සේ සිය කටයුතු වලින් නිවාඩු ගත්තාක් මෙන් උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තාද සිය කටයුතු වලින් නිවාඩු ගන්නේය. එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, ක්‍රියාශීලීය, දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය. ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේය. උන්වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේම නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතිව විවෘතව තිබේ. අප ගණන් දිය යුත්තේ උන්වහන්සේටය. එබැවින් අහස් මණ්ඩල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා අපේ ඇදහිල්ලෙහි නොසැල්වී පවතිමු. මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව හැම අයුරින්ම අපවාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. එබැවින් අපේ අවශ්‍යතාවන්හිදී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැතිව කරුණාවේ සිංහාසනය වෙත ළඟාවෙමු. හෙබ්‍රෙව් 5 පරිච්ඡේදය. සෑම නායක පූජකයෙක්ම පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණිස ස්වකීය සෙනග අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි. ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන්ද මුලාවෙන්නන්ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන. ඒ දුර්වලකම් නිසා සෙනග උදෙසා මෙන්ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරුන් ලැබීම අවශ්‍යව ඇත. තවද ආරෝන් මෙන් දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස අන් කිසිවෙක් ඒ නිලය තමාටම පවරා නොගන්නේය. එසේම ක්‍රිස්තුන් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේම පවරා නොගත්සේක. එහෙත්
ඔබ මාගේ පුත්‍රයාය, අද මම ඔබ ජනිත කෙලෙමි.
ඊ උන්වහන්සේට කී තැන් වහන්සේම ඒ ගෞරවය පැවරූසේක. එලෙසම වෙනතැනක
ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව සදහටම පූජකයෙක් වන්නේය.
ඊ ඒ තැන් වහන්සේ වදාරණසේක. ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් බවගෙන සිටියදී තමන් මරණයෙන් ගලවන්නට පිළිවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත් යාඥාද කන්නලව්ද ඔප්පු කළසේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේ එයට සවන් දුන්සේක. උන්වහන්සේ පුත්‍රයාණන් වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණත්වය ලැබ තමන් වහන්සේට කීකරුවන සියල්ලන්ගේ සදාතන විමුක්ති දායකයානෝ වූසේක. තවද මෙල්කිසදෙක් පූජක පරපුර අනුව උත්තම පූජක නාමයද දෙවියන් වහන්සේගෙන් ලත්සේක. මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින් ඒවා පහදා දීම දුෂ්කර කරුණකි. ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත් දේව පණිවුඩය ආ යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඉන් අදහස් කරන්නේ ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බවය. කිරි බීමෙන් ජීවත් වන්නා ලදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත. එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරාගිය පුද්ගලයන්ටය. හෙබ්‍රෙව් 6 පරිච්ඡේදය. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීමද, දෙවියන් වහන්සේ කෙරේ ඇදහීමද, බෞතිස්ම ස්නාපණයද, අත්තැබීමද, මලවුන්ගේ උත්ථානයද, සදාතන විනිශ්චයද යන මේවා පිළිබඳ ඉගැන්වීම් ගැන නැවත වෙහෙසීමට වුවමනාවක් නැත. ඒ වෙනුවට පරිණත ධර්මය කරා ඉදිරියට යමු. දෙවියන් වහන්සේ කැමැතිසේක්නම් අපි එසේ කරමු. වරක් දහම් එළියෙන් පැහැදීම ලැබුවන් වැඩි ගිය විට ඔවුන් නැවත පසුතැවී සිත් හරවා ගැනීමට පැමිණවීම කළ නොහැකිය. ඔවුහු ස්වර්ගීය දීමනාව රසාස්වාදනය කර ශුද්ධාත්මයන්න් සමග පංගුකාරයෝ වූහ. දේව වචනය යහපත් බවද, එන්නට තිබෙන යුගයේ බලවේගයන්ද ඔවුහු අත්දැකීමෙන් දැනගත්හ. ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවා ගැනීමට නුපුළුවන මන්ද ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නැවතත් කුරුසියේ ඇනගසා උන්වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති. වරින් වර වහින වැහි වතුර උරාගනිමින් ගොවීන්ට සුදුසු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබේ. එහෙත් ඒ පොළව කටුගස්ද ගොකටුද දරයි නම් ඉන් වැදගැම්මක් නැත. සාපය ඒ පිට පැමිණෙයි. දැවීයාමෙන් එය අවසන් වේ. එහෙත් ප්‍රේමවන්තේනි, අප මෙසේ කතා කළත් ගැලවීම ගෙන දෙන වඩා යහපත් දේ ඔබට ඇති බව අපි නිසැකවම විශ්වාස කරමු. මන්ද ඔබගේ සේවයද ඔබ සැදැහැවතුන්ට කළා වූ කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන් වූ ප්‍රේමයද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක. එහෙත් ඔබ එකිනෙකා අග දක්වාම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක් එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශාවෙමු. තවද ඔබ අලස නොවී ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතුව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාවය. මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේම නාමයෙන් දිවුරමින්
සැපවින්ම නුඹට අතිශයින් ආශිර්වාද කරන්නෙමි. නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි.
ඊ වදාළසේක. එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබාගත්තේය. සැබැවින්ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාදවිවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි. එමෙන්ම දෙවියන් වහන්සේ පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස දිවුරුමකින් එය සහතික කළසේක. මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි, වෙනස් කළ නොහැකි පොරොන්දුවද දිවිරීමද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කර ගැනීමට ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත. අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනිය. එය සුරක්ෂිතය, ස්ථීරය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට ශුද්ධ ස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුවය. ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙල අනුව සදහටම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසිසේක. හෙබ්‍රෙව් 7 පරිච්ඡේදය. මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක්ද විය. ආබ්‍රහම් රජවරුන් පළවා හැර පෙරලා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශිර්වාද කෙළේය. ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේය. පළමුව මෙල්කිසදෙක් යන නාමේ අර්ථය ධර්මිෂ්ඨකමේ රජු යනුයි. දෙවනුව ඔහු සාලෙම්හි රජ වූ බැවින් ඔහුගේ නාමයේ අර්ථය සාමයේ රජු යනුද විය. තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත් උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමානය. ඔහු සදහටම පූජකයෙක්ව සිටි. මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැයි කල්පනා කරන්න. ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන් එනම් ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහයුරන්ගෙන් පවා දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති. එහෙත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නොවූ මේ තනත්තා දසයෙන් කොටස ආබ්‍රහම්ගෙන් ලබාගෙන පොරොන්දු හිමි වූ ඔහුට ආශිර්වාද කෙළේය. ආශිර්වාද කරන්නේ උසස් අය විසින් පහත් අයට බව වාද රහිතය. එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති. අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමානව සිටින බවට සහතිකයක් ලද්දකි. ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතු කොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකිය. මන්ද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට හමු වූ විට ලෙවී තම ආදිපියා තුල සිටියේය. ඊශ්‍රායෙල් සෙනගට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙනය. ඒ පූජකත්වය හේතු කොටගෙන පූර්ණත්වය ලැබී නම් ආරොන්ගේ පූජක පිළිවෙල අනුව නොවූ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙල අනුව වෙන පූජකයෙකුගේ පහළවීම ගැන කතා කරන්නේ කෙසේද? මන්ද පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය. එසේය. යමෙකු ගැන මේ දේ කියන ලද්දේද ඒ තැනන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූසේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකෙලේය. මන්ද අපගේ සමිදානන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලිය. පූජකයන් ගැන කතා කිරීමේදී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත. මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණ නිසා මේ කරුණ වඩාත් පැහැදිලිය. උන්වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව අමරණීය ජීවිතයක බල මහිමය අනුවය. මන්ද
ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙල අනුව සදහටම පූජකෙක් වනසේක.
ඊ උන්වහන්සේ ගැන සාක්ෂි දී තිබේ. පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත. මන්ද ව්‍යවස්ථාව මගින් කිසිවක් සම්පූර්ණ නොවීය. එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මගින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟාවෙමු. තවද දිවුරුම් දීමක්ද ඇත. ලෙවීය පූජකයන් පත්කිරීමේදී දිවුරුම් දීමක් නොවීය. එහෙත් උන්වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇතිවය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
ඔබ සදහටම පූජකයෙකයි සමිදානන් වහන්සේ දිවුරුම් දුන්සේක. ඒ දිවුරුම උන්වහන්සේ නිෂ්ප්‍රභ නොකරනසේක.
මෙසේ ජේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක අපකාරයනන්ද වී සිටිනසේක. තවද මරණය හේතු කොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංඛ්‍යාව විශාල විය. එහෙත් ජේසුස් වහන්සේ සදහටම පවතින හේයින් උන්වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකිය. එබැවින් උන්වහන්සේ මගින් දෙවියන් වහන්සේ වෙතට ළඟාවන්නන් සදහටම ගලවන්නට උන්වහන්සේට පිළිවන. මන්ද ඔවුන් උදෙසා මැදහත් වීමට උන්වහන්සේ සදහටම ජීවත් වන බැවිනි. අපට යෝග්‍ය වන්නේත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල පෞකාරයන්ගෙන් වෙන් වූ අහස් මණ්ඩල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක්මය. අන් උත්තම පූජකයන් මෙන් පළමු කොට තමන්ගේම පව් උදෙසාත්, දෙවනුව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන්වහන්සේට උවමනාවක් නැත. මන්ද උන්වහන්සේ තමන්ම එකම වරක් පූජා වීමෙන් ඒ උවමනාව ඉටු කළසේක. දුර්වලකම් ඇති මිනිසයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත්කරුන් ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහටම සම්පූර්ණව සිටින පුත්‍රයාණෝ පත්කරනු ලැබූහ. හෙබ්‍රෙව් 8 පරිච්ඡේදය. අප කියන ප්‍රධාන දෙය නම් එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බවය. උන්වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණත අසුන්ගෙන මනුෂ්‍යයා විසින් නොව සමිදානන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරනසේක. සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතුය. උන්වහන්සේ තවමත් මිහිපිට සිටින සේක් නම් උන්වහන්සේට කිසිසේත් පූජකයෙකු විය නොහැකිය. මන්ද ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි. මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල
කන්දේදී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලා ගනින්න.
ඊ දෙවියන් වහන්සේ ආඥා කළසේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක්ව තිබෙන දේවලට සේවය කරති. එහෙත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයනන්ව සිටිනසේම උන්වහන්සේ වඩා උතුම් සේවක ධූරයක් ලැබූසේක. පළමුවන ගිවිසුම නිදොස්ව තිබුණා නම් දෙවන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නගමින් මෙසේ වදාරනසේක.
බලන්න, මා ඊශ්‍රායෙල් වංශය හා යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේය. එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම මෙන් නොවේ. මන්ද ඔවුහු මාගේ ගිවිසුමෙහි නොපැවතුනාහ. මමද ඔවුන් නොසලකා හැරීමි. ඒ දවස්වලට පසු මා විසින් ඊශ්‍රායෙල් වංශය සමග කරන ගිවිසුම නම් මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර ඒවා ඔවුන්ගේ සිත්තුල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝය. සමිඳානන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මන්ද ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝම මා දැනගන්නෝය. මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි. ඔවුන්ගේ පෞද තවත් සිහි නොකරන්නෙමි.
අලුත් ගිවිසුමයයි කීමෙන් පළමුවැනි ගිවිසුම පරණ වූ වක්කලසේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරු දහන් වීමට ළඟය. හෙබ්‍රෙව් 9 පරිච්ඡේදය. සැබැවින්ම පළමුවන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධානද භෞමික ශුද්ධස්ථානයක්ද තිබුණේය. එතැන මණ්ඩපයක් ඉදිකරන ලදි. එහි පළමුවන කොටසෙහි පහන් රුකද මේසයද පිදුම් රොටිද තිබුණේය. එය ශුද්ධස්ථානය නම් විය. දෙවන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම්ලත් මණ්ඩපය තිබිණි. එහි රන්මුවා ධූම පූජාසනයද සහ මුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුවද තිබුණේය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුනද ආරොන්ගේ දලුලෑ සැර යටියද ගිවිසුමේ ශිලා ලේඛනද විය. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මෙසේ පිළියල කොට තිබියදී පූජකයෝ සිය පුද පූජා ඉටු කිරීමට පළමුවන මණ්ඩපයට ඇතුළු වෙති. එහෙත් දෙවන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත් සෙනගගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි. ඒ පළමුවන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයන් වහන්සේ පැහැදිලිව පෙන්වනසේක. මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි. මේවා කෑම බීම වලින් හා විවිධාකාර ආගමික දෝවන වලින් සමන්විත බාහිර වත් පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනටම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයන් වශයෙන් පැමිණි විට උන්වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ මිනිස් අතින් නොසෑදූ, එනම් මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩියසේක. උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව තමන්ගේම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහටම එකවරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. මන්ද වත්පිළිවෙත් අනුව අපවිත්‍රයයි සලකන අය මත එළුවන්ගේත් ගොනුන්ගේත් ලේද එළ වැස්සියකගේ අලුද ඉසීමෙන් ඔවුහු පාරිශුද්ධිය ලබන්නාහුය. එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයන්න් මගින් තමන්ම කැරලක් නැතිව දෙවියන් වහන්සේට පූජා වූ ක්‍රිස්තුන් වහන්සේගේ ලේකරණ කොටගෙන ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේද? මේ කාරණය නිසා කැඳවනු ලැබුවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන්වහන්සේ අලුත් කිවිසුමක මැදහත්කාරයානෝ වනසේක. එසේ වන්නේ පළමුවන කිවිසුමේ කාලයේදී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. අන්තිම කැමැති පත්‍රයක් වළංගු වීමට නම් එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතුය. එවැනි ගිවිසුමක් ස්ථීරවන්නේ මරණයෙන් පසුවය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කොහෙත්ම වලංගු නැත. පළමුවන ගිවිසුම වුවද ලේ නැතිව පිහිටුවනු නොලැබුවේ ඒ නිසාය. මන්ද මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියාදුන් පසු වස්සන්ගේත් එළුවන්ගේත් ලේ සමග වතුරද රතු ලොම්ද හිසොප්ද ගෙන
මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේය
ඊ කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේය. එසේම ඔහු මණ්ඩපයටත් සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේය. ව්‍යවස්ථාව අනුව සියලු දේම ලේයින් පවිත්‍ර කරනු ලැබේයයි කිව හැකිය. ලේ වැගිරීමක් නැතිව පෞකමාවක් නැත. එබැවින් ස්වර්ගීක දේවල අනුරූප පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම් ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතුය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අභිමුවෙහි දැන් පෙනී සිටින පිණිස නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව ස්වර්ගයටම ඇතුළු වූසේක. නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදු පතා ශුද්ධස්ථානයට ඇතුළු වන්නාක් මෙන් උන්වහන්සේ නැවත නැවතත් තමන්ම ඔප්පු කරන පිණිස ඇතුළු නොවූසේක. එසේ නොවූයේ නම් ලෝකය මැවීමේ පටන් නොයෙක්වර උන්වහන්සේට වදවේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන්වහන්සේ තමන්ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේදී සදහටම එකවරක් ප්‍රකාශ වූසේක. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියමව ඇතිසේම බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එකම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවිපිදූසේක. තවද පාපය දුරු කරන පිණිස නොව උන්වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැලවීම දෙන පිණිස උන්වහන්සේ දෙවන වර ප්‍රකාශ වනසේක. හෙබ්‍රෙව් 10 පරිච්ඡේදය. ව්‍යවස්ථාව වනාහි මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස එහි නියම රූපයම නොවේ. ඔවුන් වසරක් පාසා නැවත නැවත ඔප්පු කරන එම පූජාවලින් පුද පූජා කරන්නන් පරිපූර්ණ කිරීමට කවදාවත් ව්‍යවස්ථාවට නොහැකිය. එසේ කළ හැකිනම් පුද පූජා කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබූ නිසා තවත් ඔවුන්ට පාප හැඟීමක් නැති බැවින් ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේය. එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදු පතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි. ගොනුන්ගේත් එළුවන්ගේත් ලෙයින් පව් පහ කර දැමීමක් සිදු නොවේ. එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට වඩින කල දෙවියන් වහන්සේට මෙසේ වදාළසේක.
ඔබට පුද පඳුරු රිසි නැත. එහෙත් ඔබ මට සිරුරක් සූදානම් කළසේක. දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනි. එසේ හෙයින් දෙවිඳුනි, පොත් වෙලුමේ මාගෙන ලියා ඇතිසේ ඔබ රිසි දේ කරනුවස් මෙන්න මම ඇවිත් සිටිමි.
ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුද පඬුරුවලටත් දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ කැමැති වන්නේවත් සතුටු වන්නේවත් නැතැයි ඉහත කියා මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි. උන්වහන්සේ දෙවනුව වදාළසේක. උන්වහන්සේ දෙවැන්න පිහිටුවන පිණිස පළමුවැන්න අවලංගු කරනසේක. ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහටම එකවරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු. තවද හැම පූජකයෙක්ම සිටගෙන දවස් පතා තේවා ඉටු කරමින් කිසි කලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි. එහෙත් උන්වහන්සේ පව් උදෙසා සදහටම එකම පූජාවක් ඔප්පු කොට දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත්සේක. එහි උන්වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක. මන්ද උන්වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එකම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනාසේක. ශුද්ධාත්මයන් වහන්සේත් අපට සාක්ෂි දෙමින්
ඒ දවස්වලින් පසු මා ඔවුන් සමග කරන කිවිසුම නම් මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා ඒවා ඔවුන්ගේ මනසෙහි ලියන්නෙමි. සමිදානන් වහන්සේ වදාරන සේක.
ඊ කී පසු යලිත්
ඔවුන්ගේ පාප සහ අධර්මිෂ්ටකම් තවත් සිහි නොකරන්නෙමි.
ඊ කියන සේක. කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත. එබැවින් සහෝදරවරුනි, උන්වහන්සේගේ යාගික රුධිරය හේතු කොටගෙන ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස තිබේ. උන්වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන්සේක. තවද දෙවියන් වහන්සේගේ ගෘහවාසීන් කෙරෙහි උතුම් පූජකයෙක්ද අපට සිටී. එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිද්ද පිරිසිදු වතුරෙන් ධෝවණය කළ ශරීරද ඇතිව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකයද ඇතිව දෙවියන් වහන්සේ වෙත ළඟාවෙමු. පොරොන්දුව දුන් තැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී ස්ථීරව පිහිටා සිටිමු. තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. ඇතැම් අය කරන ලෙස අපේම රැස්වීම් වලින් ඈත්ව නොසිට සමිදානන් වහන්සේගේ දිනේ ලංවන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්යය දෙමු. සත්‍ය අවබෝධ වූ පසු අපි දැන දැනම පව් කරමු නම් පව් දුරලන පූජාවක් අපට තවත් නැත. අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොතකා හරින අය දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි පිට අනුකම්පාවක් නැතිව මරණයට පත්වනු ඇත. එසේනම් දේව පුත්‍රයාණන් පයින් පාගා දමන තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ අශුද්ධ දෙයක් කොට සිතන වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමුද? මන්ද
පලි ගැනීම මා සතුය, විපාක දෙන්නේ මමය.
ඊද
සමිදානන් වහන්සේ තමන්ගේ සෙනග විනිශ්චය කරන සේක.
ඊද වදාළතයන් වහන්සේ අපි තනිමු. ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයංකර දෙයකි. ඔබ සත්‍යාලෝකය ලැබුවායින් පසු දුක් පීඩා හා සමග මහා සටනක යෙදෙමින් ස්ථීරව සිටි ඒ මුල් කාලය සිහි කරන්න. නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබුවන් සමග හවුල්කාරයෝද වූවහුය. ඔබ සිරකරුවන්ව සිටි අයගේ දුක් වේදනා වලට සහභාගී වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන ඔබේ දේපල කොල්ල කෑම ප්‍රීතියෙන් ඉවසා ගත්තහුය. මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුකොට උන්වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍යය. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
එන්නට සිටින තැනන් වහන්සේ පමා නොවේ තව මද කලකින් වඩිනසේක. ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම් ඔහු ගැන මට සතුටක් නැත.
එසේ වුවද පසුබට වී විනාශවන අයගේ ගණයට අපි අයිති නොවෙමු. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත. හෙබ්‍රෙව් 11 වන පරිච්ඡේදය. ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකයයි, අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකමයි. තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන් මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රියමනාප වූහ. දෙවියන් වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන්ය. මෙසේ දෘශ්‍යමාන දෙය අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි. ඇදහිල්ලෙන් ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙලේය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින් ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබීය. ඔහු මිය ගියද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි. ඇදහිල්ලෙන් ඒනොක් මරණය නොවිද ගෙන යනු ලැබීය. දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නොවීය. ඔහුගේ තුරන් වීමට පෙර ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබීය. ඇදහිල්ල නැතිව උන්වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීමට පුළුවන් කමක් නැත. මන්ද දෙවියන් වහන්සේ වෙත ළඟාවන්නා උන්වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය. ඇදහිල්ලෙන් නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව ගරුබියෙන් ඇලලී සිය පවුලේ අය ගලවා ගැනීම සඳහා නැවක් සෑදුවේය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය. ඇදහිල්ලෙන් ආබ්‍රහම් කැඳවීම ලැබූ කල තමා යන්නේ කොහේදැයි නොදැන තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්නට යන ස්ථානයකට පිටත්ව යන ලෙස කීකරු වී නික්ම ගියේය. ඇදහිල්ලෙන් ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමග කූඩාරම්වල වාසය කෙලේය. මන්ද දෙවියන් වහන්සේම සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරම් ඇති නගරය ගැන ඔහු බලා සිටියේය. ඇදහිල්ලෙන් සාරා පොරොන්දුව දුන් තැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැයි පිළිගත් නිසා නිසි වයස ඉක්මවා ගියද පිළිසිඳ ගැනීමේ ශක්තිය ලැබුවාය. එහෙයින් මල කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තරුමෙන්ද මුහුදු වෙරලේ අසංඛ්‍ය වැලි ඇටමෙන්ද වූ විශාල පරපුරක් ඇතිවිය. ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝම මිය ගියහ. ඔවුහු පොරොන්දු වූ දේ නොලැබූ නමුත් ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන මිහිපිට තමන් ආගන්තුකයන්ද කලක් නේවාසිකයන්ද බව ප්‍රකාශ කළහ. මෙබඳු දේ ප්‍රකාශ කරන අය තමන්ගේම මව්බිමක් සොයන බව මැනවින් පැහැදිලි කරති. ඔවුහු තමන් හැරදමා ආ රට ගැනම සිත සිතා සිටියහු නම් පෙරලා එහි යාමට ඔවුන්ට අවස්ථා තිබිනි. එහෙත් ඔවුහු දැන් වඩා උතුම් රටක් එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳානෝ යයි කියනු ලබනවාට උන්වහන්සේ ලැජ්ජා නොවන්නේ උන්වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙල කර තිබෙන නිසාය. ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කෙලේය.
ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේය
යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත් සිය ඒක ජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම්ව සිටියේය. මලවුන් උත්ථාන කිරීමට වුවද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේය. උපමානුසාරයෙන් කියතොත් ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබා ගත්තේය. ඇදහිල්ලෙන් ඊසාක් එන්නට ඇති දේ පිළිබඳව ජාකොබ්ට සහ ඒසව්ට ආශිර්වාද කෙලේය. සිය මරණ මොහොතේදී ජාකොබ් ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක් කෙනාට ආශිර්වාද කොට සිය සැරයටිය මත හිස නමා නමස්කාර කෙලේය. ජෝසෙප් තමාගේ අවසානයේ ලං වූ විට ඇදහිල්ලෙන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ නික්ම යාම සඳහන් කොට තමාගේ ඇටකටු පිළිබඳ උපදෙස් දුන්නේය. මෝසෙස් උපන් කල ඔහුගේ දෙමව්පියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක රාජාඥාවට බිය නොවි ඇදහිල්ලෙන් ඔහු තුන් මාසක් සංගවා ගත්තෝය. මෝසෙස් වැඩුණු පසු පාරාවෝ රජුගේ දියණියන්ගේ පුත්‍රයායි කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කෙලේය. ඔහු කලකට පස්කම් සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනග හා සමග දුක්විඳීම තෝරාගත්තේය. මන්ද මතු එන්නට තිබෙන ඉෂ්ටවිපාකය හිතගත් බැවින් මිසරයේ යස ඉසුරුවලට වඩා විමුක්ති දායකයානන් නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතීය. ඇදහිල්ලෙන් ඔහු රාජ උදහසට බිය නොවී මිසරය අත්හැර ගියේය. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෙනෙතින් දකින්නාක් මෙන් ඔහු ස්ථීරව සිටියේය. මාර දූතයා ඔවුන්ගේ කුළුඳුලන් විනාශ නොකරන පිණිස ඔහු පාස්කුව හා ලේ ඉසීමද ඇදහිල්ලෙන් පැවැත්වීය. ඇදහිල්ලෙන් ඔවුහු රතු මුහුද මැදින් වියලි බිමක මෙන් ගමන් කළෝය. එසේ යාමට කළ ප්‍රයත්නයේදී මිසරවරු දියේ ගිලී මළෝය. සත් දිනක් ජෙරිකෝවේ පවුරු වටා ගමන් කළ පසු ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඒ පවුරු බිඳ වැටුනේය. ගණිකාවක වූ රාහාබ් ඇදහිල්ලෙන් චරපුරුෂයන් හොඳ සිතින් පිළිගත් බැවින් අකීකරු වූවන් සමග විනාශ නොවී ඉතිරි වූවාය. තව දුරටත් කීම අවශ්‍යද? ගිඩියොන්ද, බාරක්ද, සම්සොන්ද, ජෙප්තාද, දාවිද්ද, සාමුවෙල්ද, දිවසිවරයන්ද ගැන කීමට කල් වේලා නැත. ඔවුහු ඇදහිල්ලෙන් රාජ්‍යන් පරාජය කළහ. යුක්තිය ඉටු කළහ. දේව පොරොන්දු අත්කරගත්හ. සිංහයන්ගේ කට වැසූහ. රෞද්‍ර ගිනි ජාලා නිවාලූහ. කඩුපතින් නොමලහ. දුබලව සිටි නමුත් ප්‍රබල වූහ. රණබිම්හි ජය කොඩි නැංවූහ. පර සතුරු සේනා නෙරපූහ. ස්ත්‍රීහු සිය මලවුන් පුනරුත්ථානයෙන් නැවත ලැබූහ. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණිස බේරීමක් නොසොයා මාරක වද වේදනා වින්දහ. තවත් අය අපහාස හා කස පහරවලටද විලංගු සහ හිර අඩස්සියටද මුහුණ පෑහ. ඔවුහු ගල් පහර ලැබූහ. කියතෙන් දෙකට ඉරණු ලැබූහ. කඩුවෙන් මරණු ලැබූහ. ඔවුහු අනාථව දුක් පීඩා විඳිමින් බැටළුහම් හා එළුහම් ඇඳ ඔබ මොබ ගියහ. එවන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔවුහු මරු කතරෙහි හා කඳු කරවලද, ගුහාවලද, බිම් ගෙවලද ගැවසුනහ. මොවුහු සියල්ලෝම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත් පොරොන්දු නොලදහ. එසේ වූයේ දෙවියන් වහන්සේ අප ගැන සලකා ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමග පමණකැයි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියල කොට තිබූ හේයිනි. හෙබ්‍රෙව් 12 පරිච්ඡේදය. මේසා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වටවී සිටින නිසා සියලු අවහිරද, පහසුවෙන් අප වෙලා ගන්නා පාපයන්ද ඉවතලා ඇදහිල්ලේ කතෘවරයානන්ද, එහි පරිපූරකයානන්ද වන ජේසුස් වහන්සේ දෙසම නෙත්යුමා අපට දිවීමට ඇති ධාවනය නොපසුබට වීරයෙන් දුවමු. උන්වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා කුරුසියේ අවමානය නොතකා එහි වද විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත්සේක. ඒ නිසා ඔබ අධෛර්යව විඩාවට පත් නොවන පිණිස තමාට විරුද්ධව නැගී සිටි පෞකරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තෑන් වහන්සේ ගැන සිතා බලන්න. පාපයට විරුද්ධව කරන සටනෙහිදී ඔබ තවම ලේවගුරු වන තැනට පත් වී නැත. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහුද?
මාගේ පුත්‍රය, සම්මිදානන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න. උන්වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න. මන්ද සම්මිදානන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවන සේක. පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරන සේක.
ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න. දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද්ද? හැම දරුවෙකුම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම් ඔබ පුත්‍රයන් නොව අවජාතක දරුවෝය. තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරු බුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනතව ජීවත් විය යුතු නොවේද? අපේ මෙලෝ පියවරු තමන්ට හරියයි පෙන්නු ලෙස මද කලකට අපට දඬුවම් කළහ. එහෙත් උන්වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස අපේ යහපත සඳහා දඬුවම් කරනසේක. දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසුව දැහැමි සාමකාමී ජීවිතයක පල අත්වේ. එබැවින් පහතට වැටි ඇති අද්ද දුබල දනහිස්ද ශක්තිමත් කරගන්න. කොර කකුල් අබලන් නොවි සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න. සියල්ලන් සමග සාමදානයෙන් සිටින්නටත් ශුද්ධකම නැතිව කිසිවෙක් සම්මිදානන් වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න. කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙසද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටලු මතු කර බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙසද, දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙසද පරෙස්සම් වන්න. පසුව ඔහු ඒ ආශීර්වාදය යලි උරුම කර ගැනීමට කැමැති වුවද ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහුය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබා ගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිනි. ඔබ පැමිණ සිටින්නේ ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකටවත්, කළුවරටවත්, ඝන අන්ධකාරයටවත්, චණ්ඩ මාරුතයටවත්, හොරණෑ ශබ්දයටවත්, හඬකින් නික්මෙන වචනවලටවත් නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ. මන්ද
මුර්ගයෙකු වුවද කන්දෙහි ගෑවුනොත් ඌට ගල්ගසා මැරිය යුතුය.
ඊ කී අන ඔවුන්ට දැරිය නොහැකි විය. ඒ දර්ශනය කෙතරම් බියකරු වීදයත්
මම බියෙන් වෙවුලමි.
ඊ මෝසෙස් කීය. එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය, ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමටය. කෝටි සංඛ්‍යාත දේවදූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමටය. සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවටය. සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතටය. සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතටය. නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතටය. ආබෙල්ගේ ලේට වඩා උතුම් ලෙස කතා කරන උන්වහන්සේගේ ඉසීමේ ලේද වෙතටත්ය. එසේනම් කතා කරන තැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලාගන්න. මන්ද මිහිපිට අනුශාසනා කළ තැන් වහන්සේ එපා කළ විට ඔවුහු නොගැලැවුණෝ නම් ස්වර්ගයෙන් අනුශාසනා කරන තැන් වහන්සේ කෙරෙන් අහක්ම ගියොත් අපි කෙසේ ගැලවෙමුද? උන් වහන්සේගේ ශබ්දය ඒ කාලයේදී පොළොව කම්පා කෙලේය. එහෙත් දැන් උන් වහන්සේ,
මම පොළොව පමණක් නොව ස්වර්ගයත් තව වරක් කම්පා කරවන්නෙමි.
ඊ පොරොන්දු වී තිබේ. තව වරක් ය කීමෙන් අදහස් කරන්නේ නොසෙල්වෙන දේ පවත්නා පිණිස සෙලවෙන දේ, එනම් මවණ ලද සියල්ල පහවන බවය. එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමගින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු. මන්ද අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි. හෙබ්‍රෙව් 13 පරිච්ඡේදය. සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න. ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත්වම දේවදූතයන්ට සත්කාර කළහ. සිරගෙයි සිටින අය සමග ඔබත් සිටිනවායයි සිතා ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින් දුක් පීඩා විඳින්නන් සිහි කරන්න. විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද විවාහ බැම්ම නොකැලැල්වද පවතිවා. මන්ද අවකල් ක්‍රියා කරන්නන්ද කාම මිත්‍යාචාරිකයන්ද දේව විනිශ්චයට ලක්වනු ඇත. ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොරව ඉන්න. මන්ද
මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අයුරකින් නුඹ අත් නොහරිමි.
ඊ දෙවියන් වහන්සේම වදාරා තිබේ. මෙසේ
සමිදානන් වහන්සේ මාගේ සරණයය. මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයිද
කියා ධෛර්ය සම්පන්නව කීමට අපට පිළිවන. දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින් එම ඇදහිල්ල අනුගමනය කරන්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයේත් අදත් සදහටමත් ඒකාකාරමය. නානා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුලා නොවන්න. ආහාර පිළිබඳ නීති රීති වලින් නොව දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීති රීති වලින් කිසිවෙකුට යහපතක් නොවිය. අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත. මන්ද නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධ ස්ථානයට ගෙන ගිය පසු ඒ සතුන්ගේ මලසිරුරු කඳවුරෙන් පිටතදී පුළුස්සා දමනු ලැබේ. එහෙත් ජේසුස් වහන්සේද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටතදී වදවින්දේ ඒ නිසාය. ඒ නිසා උන්වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙත යමු. සදාතන නුවරක් මිහිපිට අපට නැත. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවරය. එබැවින් උන්වහන්සේ මගින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම් උන්වහන්සේගේ නාමයට අපේ මුවින්ම පැසසුම් දීමයි. යහපත කිරීමටද ඔබ සතුදය අනුන් සමග බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වනසේක. ඔබේ නායකයන්ට කීකරු වී යටත්වන්න. මන්ද ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින් ඔබගේ ආත්ම රැකබලා ගැනීමට ඔවුහු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත් ඔබට යහපතක් සිදු නොවේ. අප ගැන යාඥා කරන්න. මන්ද සියල්ලේදී යහපත කිරීමට ආශාවෙන් යුත් නිදොස් හෘදය සාක්ෂියක් අපට ඇති බව සහතිකය. නොපමාව මා ඔබ වෙත නැවත එන පිණිස වඩාත් උනන්දු ලෙස යාඥා කරන මෙන් ඉල්ලමි. සදාතන ගිවිසුමේ ලේ කර්ණ කොටගෙන බැටලුවන්ගේ මහා එඬේරානන් වන අප ජේසුස් සමිදානන් වහන්සේ මලවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරනසේක්වා. තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ අප තුල ඉටු කරනසේක්වා. උන්වහන්සේට සදහටම මහිමය වේවා. ආමෙන්. සහෝදර වරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසනමෙන් ඉල්ලමි. මාමය ලියා ඇත්තේ ලුහුඬින්ය. අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත් මම ඔහු සමග ඔබ බලන්නට එන්නෙමි. ඔබගේ සියලු නායකයන් ඇතුළු දෙවියන් වහන්සේගේ සියලු ජනතාවට මා වෙනුවෙන් ආචාර කරන්න. ඉතාලියේ හිතමිතුරෝ ඔබට සුබ පතති. දේව කරුණාව ඔබ සියල්ලන් සමග වේවා.